බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තත්තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තත්තියම්පි ධම්මං සරණං ගච්ඡාමි තත්තියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අති ගෞරවනීය සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නය අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් හැම දිනෙකම දැන් මේ සූදානම් වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සසර දුක්ගිනි නිවීම පිණිස පවතින සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. ඒ නිසා හැම දෙනාම බොහෝම උවමනාවෙන් තම තමන්ගේ සිත් නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්නට නොදී ඉතාමත් උවමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වතුනි, ඒ තරම් උද්යෝගයක් ඇති කරගෙන ඒ තරම් උවමනාවක් ඇති කරගෙන එතරම් ඕනෑකමක් ඇති කරගෙන ඇයි අපි බණ ඇසිය යුත්තේ? එහෙම ඇහුවොත් තියෙන ලාභෙ මොකක්ද? එහෙම නැසුවොත් තියෙන අලාභෙ මොකක්ද? මොනවා හරි දෙයක් කරනවා නම් කරන්න ඉස්සර වෙලා ඒ කරන දේ තුළ ඇති ලාභය අලාභය සහේතුක අහේතුක බව අපි තේරුම් ගන්නට ඕනේ. එතකොට ඕනම දෙයක හැමයි කවුරුවත් ඉස්සරහෙන් ඉඳලා අදින්න හෝ පිටිපස්සෙන් ඉඳලා තල්ලු කරන්න ඕනේ නැහැ. අපි කෙනා කෙනාම ඒ ධර්මයේ අර්ථය තේරුම් ගත්තම යොමු වෙනවා. පින්වත්තුන් වෙන මොකුවත් හින්දා නෙමෙයි මේ සසර ඇති අනවරාග්‍ර බව, සසර ඇති දුක්සහගත බව නිසයි. එබඳු දුක්සහගත සසර ගෙවා ගන්නට තියෙන එකම ක්‍රමය සද්ධර්මයේ අවබෝධය නිසයි. ඒ සද්ධර්මයේ අවබෝධය ගැන පැහැදිලි කරන්නට කලින්, ඒ ධර්මයේ වටිනාකම අපිට තේරෙන්න ඊට යොමු වෙන්න කලින් අපි අපේ ජීවිතයක පවතින සැබෑ ස්වභාවය හඳුනාගත යුතුයි. පින්වතුනි, එදා බුදුරජාණන් වහන්සේගේ කාලෙදී නම් උපතිස්ස කෝලිත කියන තරුණයන්ගේ ජීවිතය කියන්නේ නිසරු බව තේරිලා තිබුණා. ජීවිතය ප්‍රශ්නයක් බව වැටහිලා තිබුණා. සැනසිල්ල හොයනවා මිසක ජීවිතයේ සැනසිල්ල කියන එක නෑ කියන එක තේරිලා තිබුණා. උත්තරයක් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තිබුණා, උත්තරයක් හොයමින් හිටියේ. ඒ හින්දා කෙටි වචන ටිකක් විතරයි පෙන්වන්න අවශ්‍ය වුණේ. නමුත් අද අපිට එහෙම නෑ. ඕගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා කියලා ඉස්සෙල්ල ප්‍රශ්නයක් පෙන්වන්න වෙලා, ඊට පස්සේ ප්‍රශ්නෙට උත්තරයකුත් දෙන්න වෙලා. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. ප්‍රශ්නෙත් පේන්නේ, ප්‍රශ්නයක් ජීවිතය තුළ තියෙනවා කියන එකත් පේන්නේ නැති වෙලා. එච්චරට අපි අපේ ජීවිත අඳුරු ආගාධයක් තියෙන්නේ, එච්චර යටක අපි ඉන්නේ. ඉතින් මම මෙතනදී ඒ බව ඉස්සෙල්ල පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, මේ සසර අති දීර්ඝයි, අති දීර්ඝ මේ සංසාරේ මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ, පණවන්න පුළුවන් කමක් නැහැ කියලා. මේ දීර්ඝ සංසාරේ මවුමල දුකට අඬපු කඳුළු, පියාමල දුකට සහෝදරය සහෝදරි ඥාති හිතේසින් මරණ දුකට අඬපු කඳුළු එකතු කළ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්නවා. ඒ වගේම තිරිසන් ආත්මල ඉපදුන වෙලාවේ මස් පිණිස තම මරණකොට ගෙල සිඳිනකොට ගලාගෙන ගිය රුධිරය එකතු කළ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්නවා. සසර මෙච්චර අපි දුක් විඳපු අය, නමුත් භවයෙන් වැහිලා නිසා අපිට පෙනෙන්නේ නැහැ. නමුත් නොපෙනුනත් භවය තුළ මෙබඳු දුකක් තියෙන නිසා, භවය තුළ ඉන්න සත්වය මෙබඳු දුකක් විඳින නිසා, ඒ දුකෙන් විඳින මාවත පෙන්වන්නයි බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ. බුදුහාමුදුරු කියන්නේ වෙන අමුතු කෙනෙක් නෙවෙයි. අපේ ජීවිතවලම හැමදාම, මේ ජීවිතේ නෙමෙයි, හැමදාම අපි හොයන ප්‍රශ්නෙකට උත්තර අරගෙන ආපු මහෞත්තමෙන් වහන්සේ නම. ඉතින් ඒ නොපෙනෙන නිසා අතීතය අතහරින් මම ඕගලන්ට කතාවක් කියන්න. ඇත්තම සිද්ධියක් මගේ ජීවිතයේ මම ඇත්තකින් දැක්ක. පහුගිය කාලේ යුද්ධය තියෙන කාලේ එක්තරා හමුදා නිලධාරි මහත්මයෙක් බෝම්බයකට හසු වෙලා මියපරලොව ගිහිල්ලා ඒ දේහය ගෙදර ගෙනාවා. ඉතින් ටිකක් ඈත ප්‍රදේශයක ඉන්න නිසා ඥාතිවරු මේ දේහය තියාගන්න වුණා දින කීපයක්. ඉතින් දින දෙකක් විතර යනකොට මේ පෙට්ටිය සීල් කරලා තිබුණේ, වහලා තිබුණේ. මේකෙන් දියර ගලන්න ගත්ත ඕජස් වගේ. නමුත් ආපහු ඒක එම්බම් කරන්න ගෙනියන්නවත් බෑ, සීල් කඩන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ යටින් බේසන් කියන්න ගත්ත, දැන් පහෝදා උදේට තමයි ඉක්මනට කටයුතු කරන්න. දැන් එදා රෑ වෙනකොට හොඳටම නරක් වෙලා, කිසිම කෙනෙකුට ළඟපාතක ඉන්න බෑ. කණු ගහලා ඒ වගේ මර මිනිය සම්පූර්ණ කුණු වෙලා තියර වැක්කරෙනවා. කලාතකම ඉන්න බෑ, එච්චර දුර්ගන්ධයක්. ඉතින් මේ දුරක හිටපු සහෝදරයෙක් ආවා. ඒ වගේ අය එනකන් තමයි තියාගත්තේ. ආපු ගමන් කෑ ගහලා අඬලා අර පෙට්ටියට යටින් වැක්කිරෙන අර ඕජස් ටික අරගෙන මගේ බුදු මල්ලි කියලා මුළු ඇඟේම ගා ගන්නවා. හිතන්න පින්වතුනි, ඒ මනස තුල මොනතරම් ගින්නක් තියෙන්නේ නැද්ද? මොනතරම් දුකක් තියෙන්නේ නැද්ද? මොනතරම් පීඩාවක් තියෙන්නේ නැද්ද කියන එක. අර වැක්කිරෙන පෝජාව මගේ බුදු මල්ලි කියලා අරගෙන මුළු ඇඟේම ගාගෙන විලාප දෙන මට්ටමට පත් වෙනකොට ඒ సంతානෙ දිහා මොහොතකට හිත යොමු කරන්න. ඒකම හොඳට සිහි කරන්න. ඕගොල්ලෝ නොදැක්කට, ඕගොල්ලෝ නොදන්නා වුණාට, ඉබඳු සසරක තියෙන හේතු ඔඩොක්කුවේ තියාගෙන පිමුතුනි ඔගොල්ලෝ කොහොම ඉඳගෙන ඉන්නේ කියන එක අමතක කරන්න එපා. ඉබඳු සසරක ඔගොල්ලෝ ආවේ කියන එක අමතක කරන්න එපා. ඔගොල්ලන්ට යන්න තියෙන්නේ ඉබඳු මාවතකයි කියන එක අමතක කරන්න එපා. බොහොම සතුටින් සිනාසෙමින් යන්න තියෙන සසරක් නෙමෙයි ඔගොල්ලන්ගේ. අපි හැමෝගේම අනාගතය කියන එක අමතක කරන්න එපා. ඒ නිසාමයි බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වුණේ. ඔය වගේ දුක්සහගත මානසික මට්ටමින් අපිව මුදවන්න. ඒ විතරක් නෙවෙයි, ඔය මනුස්ස මට්ටමේ දුක් ටික, අපායේ වැටුනහම විඳින දුක්, මේ වගේ මේ සසර ඇති දුක්ඛදායක ස්වභාවය දැකලා මේ දුකෙන් ඈතර කරවන්නයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ. මේ ලෝකේ දුකින් මිදීමේ මාවතේ අපට පමණ තරම් දෙයක්ව දුකෙන් මිදෙන තැනක් තිබුණා නම් ලෝකෙ තුල බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ නැහැ, පහළ වෙන්න අවශ්‍ය නැහැ, ඕනේ නැහැ. ලෝකෙ තුල අපට පමණ තරම්වත් සිදුරක් නැති නිසා දුකෙන් මිදීම සඳහා, දුකෙන් වෙන් වෙලා යෑම සඳහා, දුකෙන් නික්මීම සඳහා ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ පිමුතුනි. අද ඔගොල්ලෝ මේ විදිහට හිටියට හැමදාම මේ මට්ටම හරි ලැබෙනවා නම් සසර දුකක් නොකිය යුතුයි. නමුත් මේ මට්ටම ලැබෙන්නේ නැහැ පිමුතුනි. මට එක අයියා කෙනෙක් හිටියේ. අයියා හදිසි අකාලේ මැරුණා. මරණ දවසේදී අපේ අම්මා ගොඩක් ඇඬුවා. හැබැයි මට මතක් වුණා, එතකොට අයියාගේ වයස අවුරුදු 39යි. මට මතක් වුණා, මට හිතුණේ එකම එක දෙයයි. අම්මට මේ දුක නැමැති ඵලයේ උපන්නේ මේට අවුරුදු 39කට ඉස්සෙල්ලා නේද කියලා. හැබැයි මේ ඵලයේ මොහු කරන්න අවුරුදු 39 ගියා, එච්චරයි වෙනස කියලා. එතෙක් අම්මා ඒ දුක් නැමැති ඵලයේ දැක්ක සැපක් හිටියට සතුටක් හිටෙච්චරයි වෙනස. කල්ලතු දුක හඳුනා ගන්න පුළුවන් කමක් නොතිබුණු කම විතරයි වෙනස කර තිබිලා තියෙන්නේ කියලා. ඕගලන්ටත් මට මතක් කරන්න තියෙන එච්චරයි. අද ඕගලන්ට හිතෙන දුක නැහැ කියලා, දුක නැතුව ඉන්නවා කියලා. ජීවිතයක දුක එන ඵලය ඉපදිලා ඕගොල්ලෝ අපි හැමෝටම තියෙන්නේ. ඒ ඵලය මොහු කරමින් පවතින්නේ. තාම ඵලය හට නොගත් නිසා දුක නොතේරෙනකම තියෙන කියන එක විතරක් මතක් කරනවා. ඉතින් ඕගොල්ලෝ පින්වතුන්ගේ ජීවිතයට අර්ථයක් ඕනේ නම්, සැබවින්ම ඕගොල්ලන්ට යහපතක් ඕනේ නම්, ජීවිතයට සැනසෙල්ලක් බලාපොරොත්තු වෙනවනම්, ඉබඳු හැම කෙනෙකුටම අවශ්‍ය වෙනවා මේ ධර්මය. එක කාරණාවක් දිහා බලන්න. මේ දුක් විඳපු අතීතයේ පැත්තකින් තබන්න නොපෙනෙන නිසා විඳින්න තියෙන දුක් අනාගතයේ පැත්තකින් තබන්න තාම නොපෙමිනේ නිසා ජීවත් වෙනවා කියන වර්තමානයේ නැමැති මේ ජීවිතය ගන්න ඕගොල්ලෝගේ ජීවිතවලට නැඹුරු වෙලා පින්වතුන්ගෙන් අහලා එක කාරණාවක් විමසන්න එක කාරණාවක් බලන්න කියලා මතක් කරනවා. බණ කියලා අමුතු දෙයක් කියනවා නෙමෙයි පින්වතුනි, බුදුහාමුදුරුවෝ කළේ විචාරශීලී මනසකට කතා කරපු එක විතරයි. කාලා බීලා ජීවත් වෙලා මැරෙන එක තිරසංගත සත්තුත් කරනවා. ওই ටිකට විතරක් කටයුතු කරන එකට මනුස්සයා කියන්න බෑ. නමුත් හිතන්න පුළුවන් මනසක් හම්බ වෙච්ච වෙලාවේදී ඒ හිතන්න පුළුවන් මනසෙන් වැඩක් ගන්නයි බුදුහාමුදුරු පෙන්වන්නේ. ඔගොල්ලෝ හිතන්න පොඩ්ඩක්, අපි හැමෝම මේ මොකද්ද කරන්නේ කියලා. එහෙම හිතුවොත් ඔගලන්ට උත්තරයක් හම්බ වෙයි. අපි හැම කෙනෙක්ම මේ උත්සාහවත් වෙන්නේ එක දෙයක් කරමින්. මොකද්ද? දුක ජීවිතෙන් අයින් කරන්න උත්සාහවත් වෙමින් සැප ජීවිතයට ළඟා කරගන්න උත්සාහවත් වෙමින් කියන කාරණාව බලන් අහලා නෙමෙයිද කියලා. ඕනම දෙයක් ගත්තාම වක්‍රාකාරව කෙලින් අපිට නොපෙනුනාට අන්තිමට තියෙන්නේ මොකද්ද? දුක නැතුව ඉන්න, සැපෙන් ඉන්න කියන කාරණාව මුල් වෙලා තියෙන්නේ. ඇයි ඔයගොල්ලෝ මේ රස්සාවල් කරන්නේ? රස්සාවක් නොකළොත් මොකද වෙන්නේ? දුක් විඳින්න වෙයි. හොඳ රස්සාවක් කළොත් මොකද වෙන්නේ? දුක නැතුව ඉන්න පුළුවන් වෙයි. දුකේ ඇති බව හෝ නැති බව නෙමෙයි ඉගෙන ගන්න. කුඩා දරුවෙක් දිහා බලන්න, කිරිසප්පෙක් දිහා බලන්න, මොන්ටිසෝරියට බාර දෙන ළමයෙක් දිහා බලන්න. මොකටද මේ ළමයා ඉස්කෝලේ යවන්නේ? හොඳට ඉගෙන ගන්න. ඇයි ඉගෙන ගන්නේ? හොඳට ඉගෙන ගත්තම හොඳ රස්සාවක් කරන්න පුළුවන්. ඇයි හොඳ රස්සාවක් කරන්නේ? හොඳ වැටුපක් ගන්න පුළුවන්. ඇයි හොඳ වැටුපක් ගන්න? හොඳට වැටුපක් ගත්තාම හොඳට ගෙයක් දොරක් හදලා දුකක් නැතුව ඉන්න පුළුවන්. නැත්තම් දුක් විඳින්න වෙයි. පින්වතුනි, අද විතරක් නෙමෙයි අනන්ත සංසාරේම අපි හැමෝම දුක නැති කරන්න අපි දන්න හැම ශේෂ්ත්‍රයකම හැසිරුණා. අපි නොදන්නා වුණාට දුක නැති කරන්නයි පින්වතුනි මේ හැම ක්‍රමෝපායක්ම අපි කරන්නේ. ඕගොල්ලෝ මුළු ජීවිතේම ඕගොල්ලෝ නොදන්නා වුණාට වියදම් කරන්නේ දුක නැති කරන්න. ඒකවත් ඕගොල්ලෝ දන්නේ නැහැ. ඕගොල්ලෝ මුළු ජීවිතේම ওই වැය කරන්නේ සැප හොයන්න. ওই මුළු ජීවිතේම වැය කරන්නේ සැනසෙල්ල හොයන්න. කින්වතුනි, අපි මේ ලෝකයේ දුක නැති කරන්න දරන, සැප හොයන්න දරන මේ ක්‍රමෝපාය නිෂ්පලකම දැක්කේ බුදුරජාණන් වහන්සේ කල්පාන්තර ගණනකට ඉස්සෙල්ලා. දැකලා බුදුරජාණන් වහන්සේ ලෝකේට පහළ වුණේම අනේ මේ ලෝකය දුක දන්නේ, දුක ඇති වෙච්ච හැටි දන්නේ නැහැ, දුක නැති තැන දන්නේ, දුක නැති කරන මඟ දන්නේ නැහැ. මේ ලෝකයට දුක කියලා දෙන්න ඕනේ, දුක ඇති වෙන හැටි කියලා දෙන්න ඕනේ, දුක නැති තැන කියලා දෙන්න ඕනේ, නැති කරන මඟ කියලා දෙන්න ඕනේ කියලා. පින්වතුන් හිතනවද බුදුරජාණන් වහන්සේ පෙන්වපු දුක් ලිස්ට් එකට අපිට තියෙන ප්‍රශ්න ටික අයිති නැති වෙයි කියලා? පින්වතුන් නම් කියයි, පින්වතුන් හිතයි, හාමුදුරුවෝ නම් කියයි, අපිනේ දන්නේ ගෙවල් වල තියෙන ප්‍රශ්න, අපිනේ දන්නේ තියෙන ණය දුරස් ටික, අපිනේ දන්නේ දරුවන්ගේ ඉස්කෝලේ තියෙන ප්‍රශ්න ටික කියයි. ඔගොල්ලෝ හිතනවද බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක් සත්‍යයට ওই ප්‍රශ්න ටික අයිති නැහැ කියලා හිතනවද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාර්ග සත්‍යයෙන් ඕව අයින් කරන්න බෑ කියලා හිතනවද? අයින් නොවේ කියලා හිතනවද? අපිට ඒ පිළිබඳ විශ්වාසයක් දර්ශනයක් නැතිකමයි තියෙන පිමුතුනි. අපි බෞද්ධ කියන වචනේ කිව්වට බුදුහාමුදුරුව අපේ ශාස්ත්‍රඥ වහන්සේ කියන කම කතා කළාට බෞද්ධ නොවන ලෝකයා කටයුතු කරන ටිකම අපි කරනවා මිසක ඒ ශේෂ්ත්‍රය තුළම හැසිරෙනවා මිසක අවංකවම ජීවිතයට සාන්තියක් ළඟා කරගන්න උත්සාහවත් වෙන කවුරුවත් මම ලේසියකට දැකලා නැහැ. බොහෝ විටක අපි ආගමික දෙයක් කළත් තව එක්තරා ආකාරයක සංස්කෘතියකට කොටු වෙලා ඉන්නේ. තව විදිහක චාරිත්‍රයක් අපි කරන්නේ. බණ අහනවා කියන තව එක්තරා ආකාරයක කැටේමක් වගේ දෙයක් වෙලා තියෙන්නේ. නමුත් මම මේ ටික කතා කරන්නේ පින්වතුනි මේ ජීවිතයේ අර්ථයක් ගන්න කියන එක කියන්න. මොනවා හරි දෙයක් කරන්න එපා. ඇත්තටම දුකෙ මිදෙන්න මොකද්ද කරන්න ඕනේ කියන ටික තේරුම් ගන්න කියන කාරණාව. ඊට පස්සේ ඒක තේරුනහම ඒකට උසස් මනසක් ඇති පුද්ගලෙක් හැටියට දෙපාරක් පැකිලෙන්න එපා. පින්වතුන් දන්නවද අපි දුක නැති කරන්න කියලා ඕගොල්ලෝ මේ උදේ ඉඳන් රෑ වෙනකන් හැසිරෙනවා. නමුත් දුක කියන එක මොකද්ද? දුක ඇති වෙලා තියෙන්නේ කොහොමද කියලා දන්නවද? හෙව්වද? බැලුවද? දන්නේ නැහැ. බලන්නේ නැහැ. මේ ගොඩනැගිල්ල හිල් වෙලා තෙමෙනවා නම් දැන් අපි ඉන්න තැන තෙමෙනවා. ප්‍රශ්නයක්, ගැටලුවක්. තෙමෙන එක මේ ප්‍රශ්නෙන් මිදෙන්න කියලා වහලේ කොතනකට හරි පුළු කැටයක් සීට් එකක් තිබොත් හරිද? නැහැ. අපිට වෙනව නේද සහේතුකෝම ගත්තොත්. මේ තෙමෙන්නේ මොකක් නිසාද කියලා හේතු හොයන්න වෙනව නේද? කොතනද වහලේ කැඩිලා තියෙන්නේ? කොතනද බිඳිලා තියෙන්නේ? කොතනද ඉල් වෙලා තියෙන්නේ කියලා හේතු හොයන්න වෙනවමයි නේද? ඒ හේතු හොයලා හේතුව නැතිකොලොත් ඵලය නැති වෙනව නේද? ඒ වගේ දුකත් එහෙමයි පින්වතුනි. සහේතුකයි. සහේතුක ධර්මයක්. දුක කියන එක නැති කරන්න මොකක් හරි කරන්න ඕ බුදුහාමුදුරුවෝ ඒ දර්ශනය අපිට පෙන්වුවේ, ඒ දර්ශනය ඉගෙනුවේ. දුක කියන එක නැති කරන්න, දුක කියන එක ඇති වෙච්ච හේතුව බලන්න කිව්වා. පින්වතුනි, අපේ ජීවිතය දිහා බැලුවහම අපේ ජීවිතයට දුක ඇති වෙනවා ක්‍රම දෙකකට. අපේ ජීවිතයට දුක ඇති වෙනවා ක්‍රම කීයකටද? දෙකකට ඇති වෙනවා. අපේ ජීවිතයට අපි උපමාවක් කිව්වොත් ඔගලන්ට බඩගින්න ඇති වෙනවා. බඩගින්න දුකක්. ඊට පස්සේ ගෙදර තනියම ඉන්න කිසි කෙනෙක් නැ, පාළුව කාංශය තනිකමක් හිතට දැනෙනවා. ඒකත් දුකක්. දැන් දුක් දෙකයි. මොකද්ද? පාළුව කාංශය තනිකමකුත් තියෙයි, බඩගින්නක් තියෙයි. දැන් අපි දුක නැති කරන්න කියලා උත්සාහවත් වෙනවා. දුක නැති කරන්න ටීවී එක දාලා ලස්සන පිචර් එකක් හරි ටෙලි නාට්‍යයක් හරි මොනවා හරි එකක් බලනවා. දැන් දුක නැති කරන්න පුළුවන්ද? හරි. දැන් බලන්න අපිට දෙපැත්තකින් හම්බු දුක් දෙකක් තියෙනවා. බඩගින්නක් දුකක්, පාළුව කාංශය තනිකමක් දුකක්. ටීවී එක බලලා බඩගින්න දුක නැති කරන්න පුළුවන්ද? නැහැ. හරි, ටීවී එක බැලුවොත් පාළුව කාංශය කියන දුක නම් ඔන්න නැති කරන්න පුළුවන් වෙයි. බඩගින්න නැති කරන්න පුළුවන්ද ටීවී බලලා? හොඳයි. ඕගොල්ලෝ බත්තු යාගෙන කෑවා. දැන් බත්තු යාගෙන කෑවහම පාළුව කාංශය තනිකම නැති වෙයිද? එහෙනම් බත්තු යාගෙන කෑවොත් මොන දුකද ওই දුක් ලිස්ට් එකේ නැති වෙන්නේ? බඩගින්න. ටීවී බලුවොත් නැති වෙන්නේ පාළුව කාංශය තනිකම. දෙපැත්තක හේතු දෙකකින් ආව ඵල දෙකක් නම් මේකට දැන් අපිට උදව් කරගන්න වෙනවා ක්‍රම දෙකක්ම නේද? එකකින් විතරක් අනිවාර්යම පුළුවන්ද? අපිට ටීවී එක බලන්නත් වෙයි, බත් කන්නත් වෙයි නේද? වෙනවද නැද්ද? වෙනවා. ඒ වගේ බුදුහාමුදුරුවෝ කවදාවත් කියලා නැහැ ඕගලන්ට ගෙවල් දොරවල් හදන්න එපා, මුදල් හොයන්න එපා, කුඹුරු විදකඩම් වතු පිටි ගන්න එපා කියලා නැහැ. හැබැයි හොඳට මතක තබා ගන්න ඕන, ඕව නැතිකම නිසා දුක එනවා නම් ඕව ටික හොයාගෙන ඒව නැතිකම නිසා එන දුක් ටික ආවරණය කර ගන්න පුළුවන්. හැබැයි මතක තබා ගන්න, අපේ ජීවිතයේ දුක එන්නේ දෙපැත්තකින්. ආහාර පාන නැතිකම නිසා දුක එනවා, කෙලෙස් නිසා දුක එනවා කියලා දුක එන දෙආකාරයක් තියෙනවා. ආහාර පාන නැතිකම නිසා එන දුක් ටික වාරණය කරගන්න පුළුවන් රස්සාවක් කරලා, මිල මුදල් හොයාගෙන, ගෙයක් දොරක් හදාගෙන, සිව්පසේ නැතිකම නිසා එන දුක් ටිකෙන් මිදෙන්න පුළුවන්. නමුත් කෙලෙස් නිසා එන දුකෙන් මිදෙන්න කවදාවත් පුළුවන්කම ලැබෙන්නේ නැහැ. කෙනෙක් රස්සාවක් නොකර භාවනා කළොත් ප්‍රස්තාවක් නොකළ භවනා කළොත් එයාට කෙලෙස් නිසා එන දුක් ටික නැති කරන්න පුළුවන්. හැබැයි බඩගින්න ඉන්න වෙයි. එහෙනම් කෙනෙකුට වෙයි රස්සාවක් කරමින් භවනා කරන්න. අරයට වෙයි බත් කකා ටීවී බලන්න. නේද? ඒ වගේ සැබෑ බුදුහාමුදුරුව පහළ වුණේ මෙලෝ දුක් විඳලා පරලෝ සැප ලබන්නවත්, මෙලෝ සැප ලබලා පරලෝ දුක් විඳින්නවත් නෙවෙයි, මෙලෝ පරලෝ කියන උද්‍යාර්ථයම සඳහායි. ඉතින් මෙතනදී මම පින්වතුන්ට අද දවසේදී මතක් කරන්නේ ගත වෙන ජීවිතය දුකක් නැතුව ගෙවා ගන්න ඕගොල්ලෝ රස්සාවක් කරන්න, ගියත් දුරක් හදා ගන්න. හැබැයි හොඳටම මතක තබා ගන්න එක දෙයක්, යම් දුකක් බුදුරජාණන් වහන්සේ පැනෙවුවා නම් මෙන්න මේ දුක් ටික එන්නේ තණ්හාව නිසායි කියලා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, අප්පිහෙ සංපයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන් නලපති තම්පි දුක්ඛං, සංකිට්ඨෙන පංච උපාදාන කන්ද දුක්ඛා කියලා යම් දුක් ලිස්ට් එකක් පෙන්වනවා නම් කිව්වනම් මේ දුක් ටික ආහාර ප්‍රත්‍යයෙන් එන්නේ නැහැ. ටීවී බලලා බඩගින්න නැති කරන්න බෑ. ඒ දුක් ටික එන්නේ තණ්හාව නිසායි. මේක කෙලෙස් නිසා එන දුක් ටික. තණ්හාව නිසායි මේ දුක එන්නේ. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා. කියන තණ්හාව නිසා උගලලගේ ජීවිතේට එකතු වෙච්ච දුක් ටික, කෙලෙස් ටික නිසා ජීවිතේට එකතු වෙච්ච දුක් ටිකකුත් තියෙනවා. එතකොට පින්වතුන් අවංකවම තමන් තමන්ගේ නිදුක් බව කැමති නම්, කැමති කෙනෙක් නම් ඕගලන්ට ඇත්තටම උපාසකයෙක් වෙනවා නෙමෙයි, බෞද්ධයෙක් වෙනවා නෙමෙයි, බණ අහනවා නෙමෙයි, දුක වූ හේතු හොයලා නැති කරන්න වෙයි ක්‍රමේ. දුක නැතුව ඉන්නනම් එහෙම නැතිනම් අනිවාර්යෙන් ඕගොල්ලෝ මේ ආහාර පාන හොයාගෙන මේ දුක් ටික ආවරණය කරගනි, මේ දුක් ටිකට හිමිකාරයෙක් වෙනවයි කියන එක ධර්මතාවය. තම තමන් වග කියා ගත යුත්තේ තම තමන්ට. තම තමන් දුක් විඳින්නෙක් වෙනවද නැද්ද කියන කාරණාවයි මේකෙදි තියෙන්නේ. එතකොට තමන්ගේ දුකෙන් නිදහස් වීමේ මාර්ගය වඩා ගන්න තමන් ලැජ්ජ වෙන්න ඕනේ. මගේ බඩගින්න නැති කරගන්න මම බත් උයාගෙන කන එකට ලැජ්ජ වෙන්න ඕනේ. අනිත් කෙනා ඇයි උඹ බත් උයන්නේ කියන මට බැන්නට, එයා මට බත් උයනවා කියලා බැන්න බණේ කියන ලැජ්ජාවට මම බත් උයන්නේ නැතුව හිටියොත් මමනේ දුක් විඳින්න වෙන්නේ. ඒ වගේ මේ මංගව තියෙන කෙලස් ටික නිසා මට දුක එනවා නම් ඒ කෙලස් ටික නැති කරන්න හදද්දී අනිත් අය මට මෙහෙම මෙහෙම කියයි කියලා ලැජ්ජාවට මම මගේ කෙලස් ටික දුරු කරගන්න නැතුව ඉන්නවා නම් ඒ ටිකෙන් අනිත් කෙනා නෙමෙයි දුක් විඳින්නේ මම. එහෙනම් මගේ ජීවිතයේ තියෙන දුක නැති කරගන්න එකෙන් මගේ ජීවිතයේ තියෙන දුක නැති කරගන්න මම උත්සාහවත් විය යුතුයි. අනිත් කවුරුවත් මේ කෙලස් ටික තියෙන නිහින් මංගව තියෙන කෙලස් ටිකෙන් අනිත් අය දුක් විඳින්නේ, දුක් විඳින්නේ මටම. ඉතින් බුදුදහම කියලා අමුතු දෙයක් දිහා බලන්න එපා, අමුතු දෙයක් හැටියට හඳුනා ගන්නත් එපා. අපේ ජීවිතවල හැමදාම පැවතුණු, හැමදාම පවතින, ඒත් අපි නොදකින අපේ ජීවිතවල සැබෑම පවතින ඇත්ත, අපේ ජීවිතේ දුක ගලාගෙන දුක සහ අපේ ජීවිතේ දුක ගලාගෙන ආපු හැටි, ඒ දුක නැති වෙන හැටි නැති කරන ප්‍රතිපදාව තුයි බුදුහාමුදුරු දේශනා කළේ. පින්වතුනි, මේ සද්ධර්මය ඇහුවොත් විතරයි, ඇහුවොත් විතරයි ඒ ඇස් දෙක පෑදෙන්නේ, ඒ ඇස් දෙක පෑදෙන්නේ. අන්ධ භූතු අයන් ලෝකෝ තනුකෙත්ත විපස්සති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයා ඇත්ත ඇති හැටි නොදන්නා කමින් අන්ධයි. අන්ධ භූතු අයන් ලෝකෝ තනුකෙත්ත විපස්සති. සක්කුන්තෝ ජාල මුත්තු අප්පෝ සග්ගාය ගච්ඡති. මේ ලෝකයා ඇත්ත ඇති හැටි නොදැකීමෙන් අන්ධයි. බොහෝම ටික දෙනෙක් තමයි මේ ඇත්ත දකින්නේ. උපමාවක් පෙන්නනවා. දක්ෂකට වියන ලද වටු ඇද්දෙකුගේ දෙලෙන් බොහෝම කලාතුරකින් වටුවෙක් තමයි බේරිලා යන්නේ. ඔක්කොම වටු ඇද්දට අහු වෙනවා. ඒ වගේ බොහෝම කලාතුරකින් කෙනෙක් තමයි මාර්යා විසින් එළන ලද පංචකාමයේ නැමැති දෙලෙන් මිදලා කරදරයකට යන්නේ, දුකෙන් මිදෙන්නේ, දුකෙන් නිදහස් වෙන්නේ කියලා පෙන්වනවා. ඉතින් මම මතක් කළේ ආහාර පාන හොයා ගැනීම නිසා, ආහාර පාන හොයාගෙන ජීවිතයකට දුක නැති කරගන්න ටික කියලා දෙන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඕනේ නැහැ. තමයි අම්මා තාත්තා ගුරුවරු ඉන්නේ. ගිහි ජීවිතයක දෙමව්පියෝ ගුරුවරු ඉන්නේ මොකටද? ආහාර පාන ටික හොයාගෙන ජීවිතයකට දුක වෙන පැත්ත කියලා දෙන්න. ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නේ මොකටද? තණ්හාව නිසා එන ජීවිතයකට එන දුක නැති කරන පැත්ත කියලා දෙන්න. මේ දෙපැත්තම එකතු වුණාම තමයි ජීවිතයක් බබලන්නේ, ජීවිතයක් ආලෝක වෙන්නේ. මේ දෙගොල්ලම ගුරු දේවියෝ, උත්තමයෝ කෙනෙකුට. හැබැයි පැවිද්දෙක් වෙච්ච මමත් ඕගොල්ලන්ට කියලා දෙන්න කිව්වොත් ඕගොල්ලන්ගේ ගිහි ජීවිතය හදාගන්න හැටි, රස්සාවක් කරගන්න හැටි, හොඳට ඉගෙන ගන්න හැටි මමත් ආපහු ඕගොල්ලන්ට ආහාර පාන හොයාගන්න පැත්තම විතරක් කියලා දීලා. ඒ අම්මා තාත්තා බණ කියන්න ගියොත් අම්මා තාත්තගේ ශිෂ්‍යයෙක් ඉක්මවල ගිහිල්ලා අම්මා තාත්තට ගුරුවරයා කියලා කිව්වේ ඕගොල්ලෝ ඉස්කෝලේ ගියේ. ඉස්කෝලේ ගියේ ගුරුවරයා අම්මා තාත්තා ඒගොල්ලන්ගෙන් ඉෂ්ට වෙන්න ඕනේ කාරණා වුණේ මොකද්ද? ආහාර පාන නැතිකම නිසා ජීවිතයේ දුකක් එනවා නම් ඒ දුක ඕගොල්ලන්ගේ ජීවිතේ එන්න නොදී ආවරණය කළා රැකලා දෙන එක තමයි ඒ ගුරුවරුන්ගේ යුතුකම වුණේ. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ යුතුකම වුණේ, යුතුකම වෙන්නේ මොකක්ද? තණ්හාව නිසා එන දුක නැති කරන්න. ඔගොල්ලෝ අහලා තියෙනවද බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා කාටවත් කියලා දුන්නද කුඹුරු කොටන හැටි, නැතිනම් ගෝවිතං කරන හැටි, නැතිනම් වෙදකම් කරන හැටි, මොනෝhari ලෝකේ ශිල්ප ආයතනයක් ගැන කියලා දීලා තියෙයිද කියලා දුන්නද? ඇයි කියලා දුන්නේ නැත්තේ? නොදන්න නිසාද? නැත්තම් ජීවිතයකට ඒක ඕනේ නැති හින්දාද? නෑ, ඒ ටික දෙමෝපියන්ගේ ලැබෙන නිසා මූලික අඩිතාරණ. ඇයි දෙමෝපියන් පුබ්බාචාරිය කියලා කියන්නේ, පූර්වාචාරිය කියලා කියන්නේ? මුල්ම ආචාර්යවරු කෙනෙක්ව යහපතේ පිහිටවන්නේ මේගොල්ලෝ නිසා. මේ ටිකේ යහපතේ පිහිටවල යහපත්තනකට ගන්න දෙමෝපියෝ ගුරුවරු උත්සාහවත් වෙන දක්ෂ වෙනවා. එතෙන්ට ආපු කෙනාට නිවැරදි මඟ පෙන්වලා ජීවිතයේ ඉතුරු දුක් ටිකක් නැති කරලා දෙන එක තමයි ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ යුතුකම. ඉතින් මගේ යුතුකම මම මෙතන ඉඳන් කරනවා මුළු සංඝ රත්නයම නියෝජනය කරමින් ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ජීවිතයේ සැනසිල්ල කැමති නම් අර මම ඉස්සෙල්ලා මතක් කළේ ඒ වගේ සහෝදරයෝ මැරුණු දුකෙන් හදවත දැවිලා පිච්චිලා ඒ ගින්නෙන් දැවෙන කම කැමති නම්, එබඳු සසර කැමති නම් මේ බණ ඇහුවේ නැතුනට කමන්නේ නැහැ, පිළිපැද්දේ නැතත් කමන්නේ නැහැ. නමුත් ඒ දුක එපා නම්, ඒ දුක හොඳ නැත්තම්, ඕන් නැත්තම් අනිවාර්යයෙන්ම මේ ධර්මය අහලා ඊට අනුව ටික ටික හරි හිතන්න. කවුරු හරි ඇහුවෝ ඔගොල්ලෝ බුදුහාමුදුරුව කිව්ව හින්දට නෙමෙයි කරන්නේ, මාංගඩොල හාමුදුරු කියපු හින්දට නෙමෙයි කරන්නේ, සංඝරත්නය කිව්ව හින්දට නෙමෙයි කරන්නේ, මගේ ජීවිතයේ දුක නැති කරගන්නයි මම මේ කරන්නේ. මුළු ලෝකයක්ම දුක නැති කරන්න මොන හරි දෙයක් කරන ලෝකයක් තුල අපි දන්නවා, බෞද්ධයෝ දන්නවා, බුද්ධිමත් කියලා කියන බෞද්ධයා දන්නවා ජීවිතයේ දුක එන හැටි නිවැරදිව. එයා දුක නැති කරගන්න නිවැරදිව හැසිරෙනවා. ඒකට එයා ලැජ්ජ නැහැ, ඒක බය නැහැ, එයා ලැජ්ජ වෙන්න ඕනේ නැහැ, එයා බය වෙන්න ඕනේ නැහැ. ඒ නිසා ඔගොල්ලන්ගේ ජීවිතයට දුක එපා නම්, දුක අකමැති නම් ඒ හැමෝම මේ දේශනාව හොඳට ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා. එහෙම නැති කෙනා මොන හරි හිත හිතට කමක් නැහැ. මම පෙන්වන්න හදන දහම් කරුණ ටික ගැඹුරු ටිකක් නෙමෙයි, ගොඩාක් ගැඹුරුයි. ගැඹුරු වුණත් ගැඹුරු දේ මම කියන්නේ හැම වෙලාවෙම මට කිය හැකි බොහොම සරල දෙයක්. ගණන් හදන්න බැරි දරුවෙකුට ඔබට ගණන් හදන්න බෑනේ පුතේ. හා ඇඳපන් චිත්‍ර කියලා දුන්නොත් මේ ළමයට කවදාවත් ගණන් හදන්න බෑනේ. වැරදි වැරදි හරි, බැන බැන හරි, ගහ ගහ හරි, ටොකු යන හැන හරි, සිය සැරයක් බැයිනම් දහස් සැරයක් හරි නැවත නැවත වරදින්න වරදින්න හරි දුන්නොත් අන්තිම මැරෙන්න මොහොතක් තියෙද්දී හරි ගණනක් හදයි. ඉතින් ඔය අද මං කියන දේ බැරි වුණත් කමන්නේ, මේ වචන වල පැටලි පැටලි හරි ඇද වැටි වැටි හරි තේරෙන්නේ නැහැ කියන තැනින් හරි මේවා අහලා 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 ජීවිතේ කවදාම හරි දවසක චිත්තක් හරි තේරෙන තැනකට එයි. ඒ හින්දා මම හැමදාම කියන්නේ ටිකක් ගැඹුරු. ඒ හින්දා මම මේ ගැඹුරු දහම් කරුණු ටික කියනවා. හැබැයි මේක ගොඩාක් ගැඹුරුයි, සෙලවෙන මනසක් විසිරුණු මනසකට මේක තේරෙන්නේ නැහැ. ඒ නිසා හොඳට අහන්න කියන කාරණාව මතක් කරනවා. අර්ථ කැමති කෙනා තමන්ගේ ජීවිතයේ අර්ථය තමන් කැමති නම්, අර්ථය තමන්ට ඕන නම් හැම කෙනෙක්ම මේක අහන්න ඕන. පින්තුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ ත්‍රිපිටක ධර්මයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ 4 වෙනි ඛණ්ඩයේ තියෙනවා උපමා වර්ගයේ කිංසුකෝපම කියලා සූත්‍රය. කිංසුක කියලා කියන්නේ කෑල ගහ. මේ සූත්‍රේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් දවසක් තවත් භික්ෂුන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා අහනවා ප්‍රශ්නයක්. එවත්නි මේ ශාසනේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය කුපමණකින් වෙනවද කියලා ඇහුවා. අහනකොට අර අනිත් ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා, යම් කලක මහණතෙම මේ ස්පර්ශ ආයතන 6ක් ස්පර්ශ ආයතන 6 ඇතිවීමත් නැතිවීමත් තතුසේ දන්නේ නම් දකින්නේ නම් එපමණකින්ම දර්ශන විසුද්ධිය වෙනවා කියලා උත්තර දුන්නා. උත්තර දුන්නට මේ උත්තරයෙන් සතුටුුනේ නෑ අරහා මුදුරු. සතුටු වෙන්නේ නැතුව තවත් ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගියා. ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේගෙනුත් අහනවා, මේ ශාසනේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය කොපමණකින් වෙනවද? දර්ශන විසුද්ධිය කියලා කිව්වේ මොකේද? දැකීම පිළිසිදු වෙනවා කියන එක. ditthi visuddhi එහෙම නෙමෙයි ඈ. ditthi visuddhi ඒකට නෙමෙයි. දර්ශන විසුද්ධියට තමයි අපි කියන්නේ ditthi sampannaya කියලා, සෝවාන් වුණා කියලා කියන්නේ. එතකොට දර්ශන විසුද්ධිය කොපමණකින් වෙනවද කියලා තව ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා අහනවා. ඒ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා, යම් වෙලාවකදී භික්ෂුව පංච උපාදාන ස්කන්ධය ඇතිවීමත් නැතිවීමත් දන්නව නම් දකින්නව නම් මෙපමණකින් දර්ශන විසුද්ධිය වෙනවා කියලා. ඒ උත්තරේ නු සතුටු වෙන්නේ නැතුව තවත් ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගියා. ගිහිල්ලා අහනවා, මේ ශාසනේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය කොපමණකින් වෙනවද? ඒ ස්වාමීන් වහන්සේ මතක් කළා, සතර මහා ධාතු ඇතිවීමත් නැතිවීමත් දන්නවනම් දර්ශන විසුද්ධිය වෙනවා. මේ උත්තරින් සතුටු වුණෙත් නැහැ. තව ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගියා. ඒ ස්වාමීන් වහන්සේකින් ඇහුවාම ඒ ස්වාමීන් වහන්සේ කියනවා, ඇති වෙන හැම දෙයක්ම නැති වෙන ධර්මතාවයෙන් යුක්තයි. යම් කිසි සමුදය ධම්මං සම්බන්ත නිරෝධ ධම්මං කියලා යම් කිසි වෙලාවක දැක්කොත් මෙන්න මේක දර්ශන විසුද්ධියයි කියලා. මේ උත්තරෙන් සතුටු වෙන්නේ නැහැ. සතුටු වෙන්නේ නැතුව මේ හාමුදුරුවෝ ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. ගිහිල්ලා කියනවා, භාග්‍යවතුන් වහන්සේ මට භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය කොපමණකින් වෙනවද කියලා ප්‍රශ්නයක් ඇති වෙලා මම මෙහෙම හාමුදුරුවන්ගාවට ගියා, එක්කෙනෙක් මට මේ විදිහට උත්තර දුන්නා, අනෙක් කෙනා මෙහෙම උත්තර දුන්නා, අනෙක් කෙනා මෙහෙම උත්තර දුන්නා, අනෙක් කෙනා මෙහෙම උත්තර දුන්නා. භාග්‍යවතුන් වහන්සේ දර්ශන විසුද්ධිය කොපමණකින් වෙනවද? බුදුරජාණන් වහන්සේ උපමාවක් දෙනවා, මහන කෑලගස නොදුටු විරු මිනිස්සෙක්, කෑලගස දන්න මිනිස්සෙක්ව කැඳවලා අහනවා, එම්බල පුරුෂය කෑලගස කියන්නේ මොන වගේ එකක්ද කියලා. එක්තරා මිනිස්සෙක් ඇවිල්ලා කියනවා, කෑලගස හරියට පිච්චිච්ච කණුවක් වගේ එකක් කියලා. ඒ කියන්නේ නවදැලි හේනක කෑලගහක් හැදීගෙන එන කෑලගහ අතු ඉති කපල හේන ගිනි තිබ්බහම දැන් කණුව විතරයි මුල්, යට මුල් තියෙන මුල් බැරිලා නැහැ, හොඳට තියෙන කණු කෑල්ල විතරයි. කවුරු හරි යමුහම මේක මොකද කියලා, මේ කෑලගහක්නේ කියලා කියනවා. පෙන්වුවට දැන් මෙයා කෑලගහ හඳුරන්නේ කොහොමද? එකලා තියෙන කොහොමද? පිච්චිච්ච කණුවක් වගේ එකක් කියන තැනක. ඉතින් දැන් ඒ වගේ පුද්ගලයෙක් කියන කෑලගහ කියන්නේ මොන වගේ එකක්ද කිව්වහම, දැන් මෙයාගව මෙයා කියන්නේ මොකද්ද? කෑලගහ කියන්නේ පිච්චිච්ච කණුවක් වගේ එකක්. එයා කියන එක වැරදි නෑ. එයා දැක්කේ, එයා කියන දේ යම් බඳුද කෑලගසේ බඳුයි ඒ කල්ලි. ඊට පස්සේ ඔන්න ඔය හේනට පස්සේ කාලයක් යනකොට වැහැලා හොඳට දළු දාලා කොළ හැදෙන කාලෙදි, ගහ හැදෙන කාලෙදි කෙනෙක් ඇවිදින්න යනවා. දැන් මෙයා ගහ දකිනවා. දැන් මේ පුද්ගලයා අරගෙන අහනකොට කෑල ගහ මොකද්ද? ලිහවන් පහට මස් ඇදල්ලක් වගේ. ඇයි? දළු දාලා රතු පාටට, පොත්ත මස් ලියලන රතු පාටට, හරියට මස් ඇදල්ලක් වගේ කෑල ගහ කියනවා. එයා යම් බඳුද දකිනකොට කෑල ගහ කියලා හඳුනගනකොට ඒ බඳුයි කෑල ගහ. කෑල ගහ ඒ බඳු. එයා දැකපු දෙමයි කියන්නේ. ඊට පස්සේ ටික කලක් යනකොට තව මිනිස්සෙක් ගැන අහනවා, කෑල ගහක බඳුද? කෑලගහ කියලා කියන්නේ පැලුණු කරල් තියෙන, ගැලවිච්ච පොතු තියෙන මහරි ගහක් වගේ එකක්. එබඳු ගහක් දැකපු කෙනෙක්ගෙන් තමයි මේ අහලා තියෙන්නේ. ඊට පස්සේ තව පුද්ගලයෙක් ගෙනල්ලා අහනවා, කෑලගහ කියන්නේ මොකද්ද? මුග ගහක් වගේ මහා විශාල ගහක්. දැන් මේ කෑලගහ ගැන නොදන්න පුද්ගලයාට හරි ප්‍රශ්නයක්. ඇයි? කෑලගහ මොන වගේද කියලා හතර දෙනෙක්ගෙන් වම් හතර දෙනා කියන්නේ මොකද්ද? උත්තර හතරක්. හැබැයි හතර දෙනා කියපු කිව්වේ බොරුද? ඇත්ත කිව්වේ, තම තමන් දැකපු හැටි. ඒ වගේ මේ හතර දෙනාම කිව්වේ ඇත්ත. හතර දෙනාම හරි, තමන් දන්න තමන් දැකපු දේ කිව්වේ. දර්ශන විසුද්ධිය ගැන කවුරුත් බොරු කිව්වේ නැහැ. දර්ශන විසුද්ධිය ගැන කෙනා කෙනා දන්න පමණකින්, දන්න පරියායකින් හතර දෙනාම කිව්වේ ඇත්ත කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. උපමාවක් වන එතකොදුවත් ඔය කොතනකින් කිව්වත් අර්ථය මෙන්න මේකයි කියන කාරණාව හැඟවෙන්න උපමාවක් කියනවා. මෙන්න මේ උපමාව හොඳට අහලා උපමේයත් එක්ක තේරුම් ගත්තාම නිවනේ පණිවිඩය හම්බ වෙනවා ඕගොල්ලන්ට. නිවන කිව්වේ මොකේද? මොකේ පණිවිඩය හම්බ වෙන්නේ? දැන් කතා කළා නේද, කෙලෙස් නිසා දුක එනවා කියලා කාරණාව. කෙලෙස් නිසා එන දුක් ටික නැති වෙනවා කියන උත්තරය හම්බ වෙනවා. ආහාර පාන හොයා ගන්නමින් ජීවිතයේ දුක නැති කර ගන්න ගමන් මෙන්න මේ කියන ආකාරයට ඔයගලන්ට ඉගෙනගෙන මේ උපමාවෙන් පෙන්නල උපමීය තුලින් පෙන්න අර්ථය ජීවිතයට ආදේශ කරලා ඊට අනුව ජීවත් වෙන්න පුළුවන් නම් කෙලෙස් නිසා ජීවිතයට එකතු වෙච්ච දුකෙන් ඔගොල්ලෝ නිදහස් වෙනවා. තව පැත්තකින් අර බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දුක් ලිස්ට් එකක්, අපි කිව්වේ දුක් විස්තරයක්, ජාතිපි දුක්ඛ ජරාපි දුක්, මරණයෙන් පස්සේ නෙවෙයි, මේ දැන් මේ අද මේ දුක් ටිකෙන්ම නිදහස් වෙනවා. ඒ දුක්ඛ නිරෝධයට නිවන කියලා කිව්වේ. ඒකයි මේ අර්ථය. මෙහි පුළුවන් තරම් දුක් විඳලා ලබන නිවනක් පළක් තියෙයිද? පුළුවන් තරම් අඬනවා, වැළපෙනවා, ජරා මර දුක් විඳිනවා, ප්‍රාර්ථනා කරනවා නිවන් දකින්න. ඉතින් ඉලක්කය වෙන්න ඕනේ මේ දුකේ නිවීම නෙමෙයිද? අපි ඔක්කොම තියෙන සංකල්ප ටිකක් අපිට නිවනක් තියෙන සංකල්පයක නම තේරුම් ගන්න දුකේ නිවීම අවශ්‍ය වෙන්නේ. මේ ශාසනයේ නිවන් දකින්නවත් ආවේ නැහැ අපි. නිවනවත් අවශ්‍ය නැහැ අපිට. අපිට අවශ්‍ය මොකද්ද? දුක නැති කරන්න. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ මේ දුක ඇතිවීම, මේ දුක දුකේ නිරෝධය, මේ නිරුද්ධ කරන මඟ. නිවන කිව්වෙම දුක්ඛ නිරෝධයට. ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දුමන සුපායාස නිරුජ්ජಂತಿ කියන පණිවිඩය දුන්නේ. ඒකටයි නිරෝධය කියලා කිව්වේ, නිරෝධ සත්‍ය කියලා කිව්වේ. එතකොට මෙන්න මේ දුක්ඛ නිරුද්ධ වෙලා තියෙන ඕන ජීවිතේ. මේ ශාසනය හැම ආගමකටම හැම දර්ශනයකටම වටින්නේ තේ නිසා. හැම ආගමකම හැම ජාතියකම හැම දර්ශනයකම පණවන්නේ මරණයෙන් පස්සේ දුකෙන් නිදහස් වීමක්. සදාතනික ස්වර්ගයකට හෝ දිව්‍යන් වහන්සේගාවකට හෝ මම ආගමකට කියනවා නෙමෙයි, නමුත් තර්ක අනුකූලයි. මේ ජීවිතයෙන් පස්සේ තැනක විමුක්තියක් පණවන ලෝකයක් තුල මේ දැන් මේ විදිහට හැසිරුණොත්, මේකට මගේ දේශනාවල මම බෞද්ධ කියලා පිරිසකට නෙමෙයි මේ කියන්නේ. මම කියන්නේ නැහැ කතෝලික කියන අයගේ වැරද්දක්, මම කියන්නේ නැහැ මුස්ලිම් කියන අයගේ වැරද්දක් ගැන. එහෙම අවශ්‍ය නැහැ. මම කියන්නේ සත්‍ය සහ අසත්‍ය. ජීවිතෙන් ජීවිතේ තියුණු මම දුක් විඳලා මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් ගැන විශ්වාසය තැබිය හැකිද? පුළුවන්ද? ඕනිද මට? නමුත් ගත වෙන ජීවිතේ නෙමෙයිද මට දුකෙන් නිදහස් වෙන්න ඕනේ? මේ දැන් නෙමෙයිද? ඒ නිසා බුද්ධිමත් කෙනෙකුට ගෝචර නැහැ පස්සේ ලැබෙන සැනසෙල්ල. සැබෑම විචාරශීලී මනසකට අවශ්‍යයි මේ දැම්ම සැනසෙල්ල. අවශ්‍යයි සත්‍ය කියන එක මේ දැම්ම. බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණේ ප්‍රාර්ථනා කර කර යන්න හෝ තබා ගන්න නෙමෙයි. සන්දිටික යකානික ඒපසික යෝපනයිකයි කියලා ඒ ගුණ ටිකක් අපි කියන්නේ ධර්මයේ. මේ ඉවෙන් කියන්නේ මොනවද? මේ දැම් තමන් තුලම තමන් කෙරෙහිම අදදම දකින්න කියන ටික. මේ දැන් අදාදම තමන් තුලම දකින්න කියන ටික. අන්න ඒ වගේ මේ දුක් ටික මිදිලා තියෙනවා, මිදෙන්න ඕනේ. මේ උපමාවෙන් පෙන්නන ධර්මය අපේ තුල පිළිතියාම බුදුරජාණන් වහන්සේ පෙන්නන උපමාවක්. මහණෙනි, එක්තරා රජ කෙනෙකුට තියෙනවා ප්‍රාන්ත නගරයක්. මේ නගරේ දැඩි ආරක්ෂා සහිතව දියාගල් පවුරු පදනම් ඇති ආරක්ෂා සහගත ප්‍රාකාරයක් තියෙනවා දොරටු හයක් සහිතව. මේකෙන් මේ ප්‍රාකාරයේ ආරක්ෂාව ගැන කතා කළේ දොරටු හයෙන් තොරව මේ ප්‍රාකාර මේ නගරයට ඇතුල් වෙන්න තැනක් නැහැ. ප්‍රාකාරයක් තියෙනවා, ප්‍රාකාරයේ තියෙනවා දොරටු හයක්. හැබැයි ඉස්සරහෙන් දැකලා තියෙනවා නේද, ඔය රජකල දියාගල් මඩවල වල කටු බඳුරු ඕව දාලා අට්ටාල ගහලා මේ විදිහට ආරක්ෂා කරලා තියෙන බොහොම ආරක්ෂාව සහිතයි මේ නගරේ. තාප්පේ වටේ දෙකෙන් යුරුවන්ට හිතයිසි, රාජ්‍යයට හිතයිසි, මෙයා මිතුරෙක් කියලා දන්නා වූ හඳුනන අය විතරක් ඇතුළට ගන්නවා. මෙයා අවිශ්වාසයි, මෙයා සැක සහිතයි, මෙයා හඳුනන්නේ නැහැ කියන අය ගන්නේ නැහැ, බැහැර කරනවා. එබඳු දුරුපාලයෙක් ඔය නගර හිමියා නැත්තම් රටේ රජුරෝ ඉන්නේ කොහෙද? මේ නගර මැද්දේ සිව්මන්සලක. නගරේ මැද්දේ කරපු හතරමන් හන්දියක කරපු ගේක තමයි ඉන්නේ. රජුර කොහෙද ඉන්නේ? නගරේ මැද්දේ කරපු හතරමන් හන්දියක ගේක තමයි ඉන්නේ. ශීඝ්‍ර දූත යුවලක් එනවා උතුරු දිසාවෙ ඉඳලා. ඒ කියන්නේ වේගවත් ගමන් ඇති පණිවිඩ කරුව දෙන්නෙක් එනවා උතුරු දිසාවෙ ඉඳලා පණිවිඩයක් අරගෙන. දොරටුපාල ගාවට ඇවිල්ලා අහනවා මේ නගරේ නගර හිමියා කොයිද? ඊට පස්සේ කියනවා මේ නගරේ නගර හිමියා මැද සිවුමන්සලේ ඉන්නවා. ඊට පස්සේ දොරටුපාලයාගෙන් අහලා මේ පණිවිඩකරුව මොකද කරන්නේ? ඌ පරිදි පවතින ආකාරයට වචනය පවර්ලා දීලා ආමගින්ම අපෝ යනවා. ආපු බාරෙම අපෝ යනවා. දකුණු පැත්තේ ඉඳලත් මේ වගේ දෙන්නෙක් එනවා ඇවිල්ලා දොරටුපාලයාගෙන් අහනවා නගර හිමියා කොයිද කියලා. මැද සිවුමන්සලේ ඉන්නවා කියනවා. ගෙනාපු පණිවිඩය නගර හිමියට පවර්ලා දීලා ආමගින්ම අපෝ යනවා. මේ උපමාව පෙන්වලා බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි අර්ථය හැඟවීම පිණිස මම උඹලට උපමාවක් කළා. උපමේය හැටියට පෙන්වන මහණෙනි නගරය කියලා කිව්වේ මව්පියන් නිසා හැදුණු කන බොන බත් පාම් පිට්ටු ආදී ආහාර පානෙන් හැදෙන කැවිය පෙවිය යුතු නෑවිය ඇන්දිය පැලැන්දිය යුතු අනිත් වෙන ධර්මතාවෙන් යුක්ත මේ කයට නමක් ඒකේ දොරටු හය කියලා කිව්වේ ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියන මේ ద్వාර හයට නමක්. දක්ෂ ව්‍යක්ත පඬිත දොරටුපාලයා කියලා කිවි සිහියට නමක්. සිවුමන්සල කියලා කිව්වේ මැද සිවුමන්සල කියලා කිව්වේ පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුට නමක්. සිවුමන්සලේ නගර හිමියා කියලා කිව්වේ විඥාණයට නමක්. ශීඝ්‍ර දූත යුවල කියලා කිව්වේ සමත විදර්ශනාවන්ට නමක්. ආපු පණිවිඩේ පවර්ලා දෙනවා කියලා ඌ පරිදි වචනය පවර්ලා දෙනවා කියලා කිව්වේ නිවනට නමක්. ආමගින්ම ආපහු යනවා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට නමක් කියලා පෙන්වනවා. ඕක ඕගලන්ට තේරෙන්නේ නැති වෙයි. නමුත් තේරෙන විදිහට මම ඕගලන්ට කියලා දෙන්න. මෙන්න මේ හොඳ තේරවිල්ලක් මේක හැබැයි. මෙන්න මේ තේරවිල්ල තෝරගත්තොත් ඕගොල්ලන්ට ඇත්තටම මේ ජීවිතයේ නිවන් දකින්න පුළුවන්. ජරා මරණ සංඛ්‍යාත අපේ ජීවිතය අජරා මරණ ඉවරට උවමාරු කරගන්න පුළුවන් බුද්ධියක් තියෙන නුවණක් තියෙන කෙනෙක් ඉන්නවා නම්. හැබැයි ඕනෑවට වඩා සසර සරු බවක් දකින කෙනාට නම් මේක බෑ. නමුත් භාර ගවීසී මනසක් තියෙන සසර පරතරක් හොයන මනසක් තියෙන කෙනෙකුට නම් මේ ලෝකෙ තුල තියෙන දේවල් විතරක් දේවල් නම් නෙමෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දී අර්ථය ගත්තොත් ප්‍රතිසන්දි වශයෙන් පැමිණිලා මේ ආයතන ටික හදාගෙන මේ ආයතන ටික මෙහෙම රූපයක් දිහා බලනකොට මේ පෙනෙන අරමුණ තමයි මේ ප්‍රාකාරය හරහා තියෙන එක ద్వාරයක් දොරටුවක්. හැබැයි මේ දොරටුවේ අද ඉන්නේ අව්‍යක්ත දොරටුපාලයෙක්. අද ඉන්නේ මෙයා දන්නේ නැහැ. දන්න අය ගන්න හොඳට හඳුනන අය ගන්න නොහඳුනන අය පිට කරන්න දන්නේ නැහැ. මෙතන ඉන්නේ අපි ගාව තියෙන 80 අව්‍යක්තයි. ඌ පරිදි නෙමේ වචනේ පවර්ලා දෙන්නේ. බලන්න ඇස් ඉදිරි පිටේ දෙන රූපය දකින්නකොටම නගර හිමියට පවරලා දෙන්න පයින්ට මොකද්ද පුද්ගලයෙක් කියන අදහස? මනෝවිඤ්ඤාණ නැත්තම් දැනුම ලබා දෙන්න කවුද පුද්ගලයෙක් කියන පරිණිඩේ නේද පවරලා දෙන්නේ? දැන් පෙනෙන රූපය ඇහැට පෙනෙනවා. නමුත් අන්තිමට නගර හිමියට නැත්තම් විඤ්ඤාණයට දැනුමට ඕගොල්ලන්ගේ ඇති වෙලා තියෙන පණිවිඩය මොකද්ද කෙනෙක් කියන එක. එතකොට දැන් මේ අව්‍යක්ත දුරුටුමාලයේ කරහා වැරදි පණිවිඩයක් දීලා තියෙනවා. වැරදි පණිවිඩයක් දීලා තියෙනවා අපිට. නගර හිමියට පවර්ලා දීලා තියෙන්නේ ඌදී ඌ විදියට නෙවෙයි. වැරදියට. පෙනෙනකොටම මේ මිනිස්සෙක් නේ, පුද්ගලයෙක් නේ, පිරිමියෙක් නේ, සත්වයෙක් නේ, මිනිසෙක් නේ කියන අදහස තමයි නගර හිමියට පවර්ලා දීලා තියෙන්නේ. නගර හිමියා කියලා කිව්වේ මැද ඉන්න සිම්වන්සලේ ඉන්න විඥාණයට. සතර මහා ධාතු ඇතුළු කරගෙන තියෙන විඥාණය කියලා කිව්වේ මනෝ විඥාණයට. පෙනෙනවා කියන තැන චක්කු විඥාණය නැත්නම් ඇහැට පෙනෙනවා කියන රූපයේ පෙනෙනකොටම මනෝ විඥාණ මට්ටමට එනකොට දැනගන්නේ බොරුවක්. ඒකෙදි අව්‍යක්තයි මෙතන ඉන්න දොරටුපාලයා හැම වෙලාවෙම රජුරන්ට හෝ රාජ්‍යයට අවැඩ කරන පුද්ගලයා තමයි. මොකද අකුසල ධර්ම නැත්තම් වැරද්ද බොරුව. මෙයා එවන්නේම රජයට හතුරු අය, මිතුරු අය බැහැර කරන හතුරු ටික එවන දොරටුපාලයෙක් තමයි ඉන්නේ දොරටුවේ. තේරෙනවද? අනාත්ම රූපය ආත්මයි කියන පණිවිඩය දෙන්නේ. හරිද? එතකොට දොරටුපාලයා සම්පූර්ණම තියාගෙන ඉන්න දොරටුපාලයා කවුද ඉස්සෙල්ලාම? අව්‍යක්ත දොරටුපාලයෙක් තියාගෙන ඉන්නේ. දෙන පණිවිඩය සම්පූර්ණම මොකද්ද? වැරදි පණිවිඩය. මෙන්න මේ මේ අද අපේ ජීවිතය මෙන්න මේ මට්ටම හිඳයි ඕගොල්ලන්ගේ ජීවිතේ දුක ඇවිල්ලා තියෙන්නේ. දුක එකතු වෙලා තියෙන්නේ. එක දෙයයි ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ. භාවනාව කියලා එකක් නැහැ. ගත වෙන ජීවිතේ ජීවත් කරනකොට තබා ගන්න මේ දොරටුවේ හොඳ වික්ත දොරටුපාලේ ඉස්සෙල්ලාම මොකද්ද දොරටුපාලයා කිව්වේ 100. මොකද්ද වික්ත දොරටුපාලයාගේ ලක්ෂණය? හතුරු පස මිතුරු ඇතුල් කරගන්නේ. මිතුරු ඇතුල් කරගන්නවා. ඒ කියන්නේ පෙනෙන දේ ආරම්භය ඇත්ත ඇති හැටිය දකින්න ඇත්ත ඇති හැටි පවතින පණිවිඩය විතරක් ඇතුළට දී ගන්න උදව් වෙනවා. වැරදි පණිවිඩයක් දී ගන්න උදව් වෙන්නේ නැහැ. ඒ දොරටුපාලයාගේ අවසරය අරගෙන ඇතුළට පණිවිඩය දී ගන්නේ පණිවිඩය ගෙනත් දෙන්න කවුද? සීග්‍ර දූතුළු වල සමත විදර්ශනා දෙකේ අත්දැකීම. මේ පෙනෙන දෙයින් ඕගොල්ලෝ මේ නගර හිමියට පාවලා දෙන්න ඕනේ, පවර්ලා දෙන්න ඕනේ මොකද්ද? සමත විදර්ශනා දෙකේ අත්දැකීම. අපි නිකමට කිව්වොත් ඌ පරිදි වචනේ පවර්ලා දෙනවා කියලා ඇස් ඉදිරි පිටට මේ රූපය හම්බ වෙනකොට සතිපට්ඨාන සිහියෙන් මෙතන කෙස් ලොම් නියද සම්මස් නහර ඇට ඇට මිදුළු මේ කුණු පොකොටස් ටිකක් තියෙන කනබුන ආහාරයෙන් හැදුණු කුණු පොකොටස් ටිකකින් යුක්ත වූ රූපයක් නේද තියෙන්නේ කියන කාරණාව සිහි කළා. ඒ ඇත්ත ඇති හැටි දකින කම සිහි කළා. අරගෙන දුන්නොත් නගර හිමියට උපරිදී වචනය පවර්ලා දීලා තියෙනවා. තේරෙන පෙනෙනවත් එක්කම නගර හිමියට ඇවිල්ලා තියෙන දැන් වෙනද වගේ පුද්ගලෙක් නෙමෙයි. අනාත්මෝදී අනාත්මයි කියන පණිවිඩය හම්බෙලා තියෙනවා. තේරෙනවද කියන්නේ? එහෙම වුණොත් මොකද වෙන්නේ? ටික කලක් යනකොට මේ රූපේ පුද්ගලයේ 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 කියලා මේ දැන් තියෙන බැඳීම් ගතිය ටික 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 ඉබේම අඩු වෙනවා. අඩු වෙන්නේ නැති වෙයිද? අර තණ්හාව නිසා දුක වෙන ප්‍රශ්නේ ටික ටික ලෙහි. කාණ්ඩ සද්දයක් ඇහෙනකොට අද අපිට ඇහෙන සද්දය කෙනෙක්ගේ සද්දයක් වෙලා පුද්ගලයෙක්ගේ සද්දයක් වෙලා, නමුත් එයා දන්නවා ධාතු මාත්‍රය ධාතු මාත්‍රයක් ස්පර්ශ වෙච්ච නිසා මේ සද්දය ඇති වුණා කියන තැනකට නුවණයි. කෙනෙක්ගේ සද්දයක් නෙමෙයි, සද්ද වලට කෙනෙක් නැහැ, කෙනාට සද්ද නැහැ කියලා දැන්ට යාට නෝනයි. ටික ගැඹුරට යන්න ඕනේ. එතකොට මේ දර්ශනේ අන්තිමටම ඇත්ත තමයි. තව පැත්තකින් ගත්තහම සැබෑම ඇත්ත මේ ඔය කුණුක කොටස් ටිකක් තියෙනවා කියලා බලන ටිකත් මහත්තුනේ. මේ ධර්මයේ ගොඩාක් මේ රළු ප්‍රාථමික මට්ටම పూర్ව භාග ප්‍රතිපදාව. නමුත් ලෝකෝත්තර දර්ශනයකට ආවොත්, ලෝකෝත්තර දර්ශනයකට ආවහම ඇස් ඉදිරි පිටට හැමදාම අපිට හම් වෙන්නේ මොකද්ද? චිත්‍රයක්, වර්ණ සටහන් මාත්‍රයක්. මේ ඇහැට පෙනෙන රූපය, ඇහැට පෙනෙන රූපය ගත්තාම ඔය රූපායතනයට, ඇහැට පෙනෙන රූපයට මම පොඩි නිදර්ශනක් දුන්නොත්, වතුර භාජනයක් තිබුණොත් මේ වතුර භාජනයේ ළඟ තියෙන ඡායාවක් වැටිලා තිබුණු ගහක හරි ගොඩනැගිල්ලක හරි වතුරේ වැටිලා තියෙන ඡායා රූපේ උගලන්ට ඇහැට පෙනෙයිද නැද්ද? ගොඩනැගිල්ලක ඡායා රූපයක් වැටිලා තියෙනවා කියනකො පෙනෙනවද නැද්ද? පෙනෙනවා. හොඳයි, මේ පෙනෙන ඡායා රූපේ අල්ලන්න කියලා අත දැම්මොත් මොකද වෙන්නේ? අතට අහුවෙයිද? පෙනෙන ඡායා රූපේ නම් අහුවෙන්නේ, අත ගිහිල්ලා හැපේ මොකේද? වතුරේ. ඒ වගේ ඕගොල්ලෝ පින්වතුන් දන්නවද කවදාවත් පෙනෙන දේ අල්ලන්න බෑ කියලා? ඇහැට ඕගොල්ලන්ට මේ වස්තුව පෙනේ, පෙනෙන දේ අල්ලන්න ගිහිල්ලා ඇහු අත දැමොත් මේ අත ගිහිල්ලා පටවි ධාතු හැපේ මිසක මේ පෙනෙන දේ ඇතුළේ තියෙනව නෙවෙයි. හොඳයි, වතුර භාජනයේ තියෙන ඡායාව ඔසවල ගන්න පුළුවන් උඩට ඕගොල්ලන්ට. වතුර ටික එහෙමම තියෙද්දි, භාජනය එහෙමම තියෙද්දි ඡායාව ඔසවල ගන්න පුළුවන්ද? නෑ. පෙනෙනවට අමතර, කෙටියෙන් අපි ගත්තු පෙනෙනවට අමතරව ওই ඡායාවට ඕගොල්ලන්ට මොකද්ද කරන්න පුළුවන්? ඒ දෙයකට කියන දිත්තේ දිත්ත මන්තන් කියලා. ඔගලන්ටත් මේ පෙනෙන දේ කවදාවත් ඔසවල, මේ පෙනෙන දේ ඔගලන්ට හිතනවා ඇති ඔසවන්න පුළුවන් කියලා. ඔගලට හිතනවා ඇති ඇයි එහෙනම් මේ හාමුදුරුව පෙනෙන දේ නෙමෙයි දෙසෙව්වේ කියලා. මහත්තුරුනේ, පෙනෙන දේ පත්තු වෙලා තියෙන වතුර භාජනයේ එසෙව්වොත් නම් පෙනෙන දේ එසෙවෙන එසෙවේ නේද? නමුත් පෙනෙන දේ පත්තු වෙලා තියෙන භාජනයේම ඔසවලා මිසක පෙනෙන දේ විතරක් ඔසවන්න පුළුවන්ද? මේකේ තියෙන භෞතික தત્ත්වය මෙහෙමම තියදි පෙනෙන දර්ශන විතර කුලවන ඔසවලා ගන්න කවුරු හරි ඉන්නවන් දක්ෂකෙන් කුලවත්. එහෙම සමතෙක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. එහෙම බෑ. එහෙම එකක් නැහැ. සැබෑවටම ගත්තාම මේ රූපේ ඉච්චර ගැඹුරකට යනකම් යනවා. ඌපරිදි වචනේ පවර්ලා දෙනවා කියලා කියන්නේ රූපය ඔන්න ඔය මට්ටමට දැකපු දවසට ඕගොල්ලෝ මේ කාමයෙන් මිදෙනවා. මේ කාම ලෝකේ අම්මා තාත්තා දුව පුතා රන් රිදී මුතු මැණික් වටිනාකම් ඕගලන්ට දෙන්නේ නැහැ. ඕගොල්ලෝ මේ සියලුම සංයෝජනයන්ගෙන් සියලුම බැඳීම් වලින් නිදහස් වෙනවා. මිදෙනවා. රූපය මේ විදිහට ඇහැට පෙනෙන රූපේ පණිවිඩය මේ නගර හිමියට අල්ලා දෙන්න පුළුවන් දවස ආපු දවසට කාම ලෝකයේ මානසික මට්ටම මිදේ. ඕගොල්ලෝ නොදන්නුනට ඊට පස්සේ තවමතු වෙන ඇත්තක්. අද ඔගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ පෙනෙන රූපේ කියලා. මේ හැඩේ දැන් ඕගොල්ලන්ට පෙනේ. මේ හැඩේම මේ විදිහට ඔගොල්ලන්ට හීනෙන් පේන්න බෑද? පුළුවන්. මොකද මේ රූප හිත ඇතුලේ තිබ්බද? හිත මේ රූපය ඇතුලේ ඇවිල්ලාද? පින්වතුනි, මේ දැන් පෙනෙන්නේ හිතෙන් උපදින සංඥාවයි. ඒ සංඥාවයි මනෝමයෙන් සිහි කරගන්නේ. තව ටිකක් හිත දියුණු වෙනකොට අපි යමක් බලනවා කියලා කියන්නේ හිතේම උපන සංඥාවක් පරිහරණය කරන්නේ කියයි. ඕගොල්ලන්ගේ සිතේ සංඥාවක් යෙදුනේ නැත්තම් ඕගොල්ලන්ට කියනවා අසඤ්ඤේ කියලා, විසඤ්ඤ වෙලා කියලා. අපි කවුරු හරි හැමෝම ජීවත් වෙනවා කියලා කියන්නේ කුමනෝ සංඥාවකින් හිතේ සංඥා සහිතවයි ඉන්නේ හැම වෙලාවෙම. සංඥාවක් නැත්තම් මලමිනියා. හිතේ සංඥාවක් යෙදෙලා නැත්තම් මේ සංඥා හිතේ පහළ වෙන සංඥාවක් තින් ඒකයි ඕගොල්ලන්ට අපිට කර්ම කරන්න බැරි අපිට හොරෙන්. මේ පෙනෙන දේ අරඹය නම් ඕගොල්ලෝ හිතන්නේ කියන්නේ කරන්නේ ඒ කියන්නේ හිතේම පහළ වෙන සංඥාවක් එක්කයි මේ සංඥාවට හිතලා කියලා කරලා තියෙන්නේ. මේ හැඩේ අල්ලගෙන නම් මම හිතන්නේ ඕරලෝසුවක් මේක හොඳයි මම හොරකම් කරන්න ඕනේ කියලා. දැන් හිතේම කියන සංඥාවක් නම් පැත්තකට යනකොට මේ සිද්ධිය එහෙමම මගේ හිතේ තියෙන්නේ. එතකොට අන්තිමට කර්ම රැස් වෙනවා කියලා කියන්නේ ඒකයි. දැරිලා තෙදින හැදී බාහිරින් නම් තියෙන්නේ මම හිතන කින කරන දේ බාහිර නේ. එහෙනම් කර්ම රැස් වෙනවා තියෙන්නේ රූපී වෙනවා. මම කතා කරන ටික ගැඹුරුයි. නමුත් එක දෙයක් මතක තබා ගන්න ඕනේ. මම මේ කිව්වේ ඌ පරිදි වචනේ පවර්ලා දෙනවා කියන කාරණාව තව ඇතුළට එනකොට තියෙනවා මේකේ නාම ධර්ම ටික ප්‍රකට වෙන තැනක් එනවා. එදාට එයා රූපී බ්‍රහ්මලෝක මට්ටමින් මිදෙනවා. මේ භූමියේ දෙනවා රූපී මට්ටමින් මිදෙනවා. එදාට මේ නගර හිමියට වචනය පවර්ලා දෙන්නේ කොහොමද? ඇහැට පෙනෙන දේ ස්පර්ශ නිසා උපන්න සංඥාවක් කියන තැනින් තමයි පවර්ලා දෙන්නේ. මේ රූප සංඥාව, සද්ද සංඥාව, ගන්ධ සංඥාවක් කියන තැනින්. එකේ තවත් එකක් ගැඹුරට ගියොත් ඌපරදි වචනේ පවර්ලා දෙනවා කියන තැන සැබෑවටම ගතු නිවනට නමක්. ඒ කියන්නේ මේ ස්පර්ශ නිසා හටගත් වේදනා සංඥා ස්පර්ශ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා නිරෝධයේ පිණිස පවතින පණිවිඩය නගරීමයට පවර්ලා දෙන්නේ කියන තැනකට එනකම් එනවා. ඔන්න උතෙන්ට ආපු දවසට ඒත මෙහා ජීවිතයට අත් වෙන සාන්තිය අනුපිළිවෙලින් බොහෝයි. ඔය මං කියන තැනට එනකොට මත්ය කළ යුත්තක් නැහැ රහත් කියන තැන. ඒත මෙහා සෝවාන් සකදාගාමී අනාගාමී වෙති කියලා ජීවිතයකට තනසිල්ල අත් වෙන ප්‍රභේද බොහෝයි. ජීවිතයකට දුක කිවිල යන අවස්ථාව බොහෝයි. ඈ මේ තැන දක්වාම ඉන්න ඕනේ හැමෝටම. ප්‍රතිපදාව හැම වෙලාවෙම මේ තරම්ම කර්කස නැහැ, කසාය බොනවා වගේ වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ තැනක් තියෙන්නේ ඕගලන්ට. අපිට මේ ආයතන හය හරහා කෙටියෙන් ගන්න ආයතන හය හරහා අව්‍යක්ත දොරටුපාලයෙක්ගෙන් උදව්ව ඇතුව වැරදි පණිවිඩයක් නගර හිමියට ලැබෙනකමයි මේ දුකට හේතුව. ව්‍යක්ත දොරටුපාලයේ කරහා ඌදේ ඌ ආකාරෙම නගර හිමියට පණිවිඩය ලබා දෙනකමයි මේ දුක් නැති කරන්න තියෙන මාවත. එච්චරයි තියෙන්නේ. ඔය ටික දැනගත්තාම දැන් එයා දන්නවා ජීවිතේට දුක එන්නේ නැති හා දුක නැති වෙන්නේ නැති. ඊට පස්සේ එයා ඉගෙන ගත යුතුයි නගර හිමියන්ට නිවැරදිව පණිවිඩය අල්ලා දෙන්න මොන විදිහටද අල්ලා දෙන්න ඕනේ, කොහොමද ඒක කරන්නේ කියන ටික. ඒකට තමයි උගුළු බණ ඉගෙන ගන්නවා කියලා, සතිපට්ඨානෙ වඩනවා කියලා කරන්නේ. අන්න ඒක ඉගෙන ගන්න එක. ඊට පස්සේ අපි සමහර විට සතිපට්ඨාන භාවනා කරනවා කරන කෙනාවත් දන්නේ නැහැ මොකද්ද මේ කරන්නේ කියලා. අපි බණ ඉගෙන ගන්නවා මොකටද මේ ඉගෙන ගන්න කියලාවත් දන්නේ නැහැ. මේ නගර හිමියට නිවැරදිව වචනය පවර්ලා දෙන්න නිවැරදිව දැනගෙන ඉන්නද? තේරෙන්නේ නැද්ද මම කියන්නේ? එතකොට ඔන්න ඔය ටික දැනගත්තාම නිවැරදිව වචනය නගර හිමියට අපිට වැඩ දෙකක් තියෙනවා. නිවැරදිදී නගර හිමියට පවර්ලා දෙන්න ඕනේ. ව්‍යක්ත දුරුටුපාලේ තියාගන්නත් ඕනේ නේද? ඒ හින්දා නිවැරදිව වචනය නගර හිමියට පවරලා දීම සඳහා තියෙන කාරණා ටික ලක්ෂණ ටික තමයි අපි ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පටිච්චසම්පාද කියන මේ ධර්මතා ඉගෙන ගැනීමෙන් කරන්නේ. අව්‍යක්ත බාල දොරටු පාලය වෙනුවට දක්ෂ ව්‍යක්ත පඬිතු දොරටු පාලයක් හදලා හුරු පුරුදු කරලා ගන්න එකට තමයි කාය అనుපස්සන, වේදන అనుපස්සන, චිත්ත అనుපස්සන, ධම්ම అనుපස්සන කියන සතර සතිපට්ඨානෙ වැඩිමින් හුරු කරලා හුරු පුරුදු කරගන්නේ. සතර සතිපට්ඨානෙ හොඳ දොරටු පාලයක් හදා ගන්නවා. ස්කන්ධ ධාතු ආයතන කියන මේ ධර්මයන්ගේ ඉගෙනුමෙන් නගර හිමියන්ට හම්බ වෙන අරමුණේ ඇත්ත ඇති හැටි පවර්ලා දෙන්න පවර්ලා දෙන්න ඕනේ. ඇත්ත ඇති හැටි පණවිඩේ ඇත්ත ඇති හැටි ඉගෙන ගන්නවා. මොකද පවර්ලා දෙන්න ඕනේ. සද්ද කහනකොට එතන තියෙන ඇත්ත ඇති හැටි ඉගෙන ගත්තේ නැත්නම් මොකද්ද නගර හිමියන්ට පවර්ලා දෙන්නේ? කනට සද්දයක් ඇහෙනකොට අද අව්‍යක්ත කෙනාහරා වැරදි පණිඩයක් නේ දෙන්නේ. නිවැරදි පණිවිඩය දෙන්න කොහොමද? කන ගැන සබ්දය ගැන ඉගෙනගෙන නැත්තම්, ඇත්ත ඉගෙනගෙන නැත්තම්, නාසය කියන්නේ මොකද්ද, ගන්ධය කියන්නේ මොකක්ද කියලා ඇත්ත ඉගෙනගෙන නැත්තම් කොහොමද ඒකේ නිවැරදි පණිවිඩය නගර හිමියන්ට පවර්ලා දෙන්නේ? දිව කියන්නේ මොකක්ද, රස කියන්නේ මොකක්ද කියලා නිවැරදි ඉගෙනගෙන නැත්තම් කොහොමද නගර හිමියන්ට පවර්ලා දෙන්නේ? ඒ හින්දායි මහත්තුරුනි නිවන් දකින කෙනාට ඉගෙන ගන්න දේකුත් තියෙනවා කියලා කියන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ සුත්තමේ ඥානය කියලා කොටසක් පනවලා ඉමේ ධම්මා අභිඤ්ඤය මහණෙනි මේ ධර්මය අවබෝධ කර යුතුයි කියලා පෙන්වන්නේ. සුත්තමේ ඥානයෙන් අවබෝධ කර යුතුයි කියලා ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පටිච්ච සම්පදාය කියලා මෙන්න මේ ධර්මතාව ටිකක් තියෙනවා. කෝච්චියට යන්න බෑ මහත්වය, හැම පාරක මේකට රේල් පාරක් තියෙන ඕනේ. ඒකට අදාළ, ඒකට විශේෂ වූ, ඒ සඳහාම නිර්මාණය වෙච්ච පාරක් තියෙනවා. ඒ වගේ විදර්ශනාව කියන එකට මොනවා හරි දෙයක කොහොම හරි බෑ, ඒකටත් අදාළ මාවතක් තියෙනවා. මේ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පටිසම්පාද කියලා කියන්නේ විදර්ශනාව. එතකොට ඕගලන්ට මේ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය කියලා බණ දහම් ඉගෙන ගත්ත යුක්තිය ඇයි කියන එකේ වටිනාකමක් තියෙනවා තේරෙනවද? අපේ දුකේ නිදහස් වීම, දුකේ මිදීමට මේක අදාළයි, සම්බන්ධයි කියන එක තේරෙනවා නේද? මොකද ඒ ටික ඉගෙන ගත්තහම ඌ පරිදි වචනේ පවර්ලා දෙන්න පුළුවන්. ඌ වචනේ පවර්ලා දුන්නොත් තමයි තණ්හාව නිසා එන දුක් ටිකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඌව මේ ස්කන්ධ ධාතු ආයතන මේ ටික ඇත්ත ඇති හැටි නොදන්නකොට මොකද වෙන්නේ? අව්‍යක්ත දොරටු පාලයේ කරහ වැරදි පණිවිඩයකින් නගර හිමියට පවර්ලා දීලා තියෙන්නේ. එතකොට ඉබේමයි තණ්හාව නිසා එන දුක් ටික අපේ ජීවිතයෙන් තියෙන්නේ. කෙනෙකුට රස්සාවකුත් නැති වුණා. රස්සාවකුත් නැති වුණා. දොරටු පාලෙත් අව්‍යක්ත නම් පවර්ලා දෙන්න, ඌපාරදී පවර්ලා දෙන්න, නගර හිමියන්ට පවර්ලා දෙන්න පණිවිඩයකුත් නැති වුණා. සරෙන් අසරණයි. අර දුක් ටික තුරුල් කරගෙන ඉන්නේ. ඒකත් මේ ආහාර හොයාගන්නවා කියන තැනින් සතුටු වෙන්න බෑ. මොකද මෙයා ආපහු මේ වගේ මාර්ග භාවයක් හදලා ආයෙත් ආහාර හොයාගන්න තැනකට තල්ලු කරනවා. මේක තාවකාලික ආහාර හොයාගන්න එක තාවකාලික වැඩසටහනක් විතරයි. ඒ හින්දා ආහාර පාන නැතුව බඩගින්නේ හරි කෙනෙකුට මේක කරන්න පුළුවන් මෙතන ශ්‍රේෂ්ඨයි. මේක කෙලස් ටික නිදහස් වෙනවා විතරක් නෙමෙයි, ඊගාවට මෙබඳු ආහාර පාන හොයාගන්න, හොයාගෙන ජීවත් වෙන යැපෙන ජීවිතය උපදිනවා කියන එක නවත්තනවා ඊගාවට. ඉතින් මෙන්න මේකයි ඇත්තටම බෞද්ධය හැටියට තේරුම් ගත යුත්තේ, පැහැදිලි කරගත යුත්තේ. බෞද්ධය කියලා කියන්නේ අවබෝධයක් ඇත්ත ජීවිතය ගැන, අවබෝධයක් තියෙන කෙනා, බුද්ධිමත් කෙනා. සම්මා පටිපන්නෝ කියලා කියන්නේ ජීවිතය පිළිබඳ නිවැරදි ක්‍රමයකට පිළිපන්න කෙනා. ඉතින් මෙදි බොහෝ සෙයින් බොහෝ ගොඩක් දේශනා කරනවා, ගොඩාක් දේවල් දේශනා කරලා තියෙයි. මම අද කෙටි හැඳින්වීමක් විතරයි කළේ. මෙන්න මේ වගේ අපේ ජීවිතයට දුක ගලාගෙන එන පැතිකඩ වල ටිකක් තියෙනවා, ඒකව හඳුනා ගන්න දුක නැති කරන්න කියලා මොනවා හරි දෙයක් කරන්න එපා. මොකද්ද කරන්න ඕනේ කියන කිස්සෙල්ල හොයන්න. එක දෙයක් මතක තබා ගන්න, බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළා නම් ඒකේ හේමමයි, ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ඇත්තටම දුක නැතුව ඉන්න කියලා ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩම් හදන්න එපා. ඔගොල්ලෝ තේරුම් ගන්න, ආහාර පාන නැතිකම නිසා එන දුක් ටික විතරයි මේකෙන් නැති වෙන්නේ කියන දැක්ම තියාගෙන ඒ ටික කරගන්න විතරයි පුළුවන් කියන දැක්ම තියාගෙන කරන්න. හැබැයි හදවත කොනක තියාගන්න හැම වෙලාවෙම මේකෙන් මගේ ජීවිතයේ සීල වර්ථය සිද්ධ කරලා දෙන්නේ. මගේ ජීවිතයේ හැම පිටින්ම 75% වැඩි දුකක් ගෙනෙන කොටසක් ඉතුරු කළා. දුක කියනක කොටස් හතරකට බෙදුවොත් ආහාර පාන නැතිකම නිසා එන දුක හතරෙන් එක කොටසක් විතරයි. හතරෙන් කොටස් තුනක්ම පුරවලා තියෙන කෙලෙස් නිසා එන දුක. අපර ඉස්සෙල්ලා කියපු දුක් ටිකේ ඉඳලා ඕගොල්ලෝගේ අපි නිකමට කියන්න හිතන්න, බොහෝම ආදරෙන් හදපු හදන උගතලේට ඔඩුක්කු ඉන්න දරුවෙ මං කිව්වොත් ආමුදුරුව අසුභ කතා කියන එක එච්චරට අපි ලෝකෙ උපාදන්නයි. පොඩි පුංචි දරුවෙ පුතෙක් ඕගොල්ලෝ ඇස් ඉදිරිපිට වාහනයකට හැපිලා මැරුණා කියන්න හිතන්න මොනතරම් දුකක් එයිද? බඩගින්නේ දුකද ඕගලන්ට? දුක ඒකද? දුක මොකද්ද? දුක මොකද්ද? වැඩි අරක වැඩි නැද්ද? වැඩින්නේ. එහෙනම් කොයි දුකෙන්ද නිදහස් වෙන්න වීර්ය කටයුත්තේ? කොහොම හරි රස්සාවක් කරලා බඩගියත හදාගන්න එකෙන්ද? එහෙනම් අර දරුව මැරිලා එන දුකෙන් දෙබඳු සසරින්ද? මේ අසුභ කතා නෙමේ, අනිත්‍ය වෙන ලෝකෙ වෙන්න පුළුවන් කතා. වෙනදී මම කියන්නේ නොවෙන දේ නෙමෙයි. අනන්තවත් වෙලා ඇතිදී සසර අද නොවුනට ඉදිරියට වෙන්න පුළුවන් දේ කියන්නේ. එබඳු සසරක ඉන්නේ. ඒ නිසා හොඳට මනින්න. අපි හැම වෙලාවම දකින්නේ උදේ දවල් රෑ කන බත් වේලේ වටිනාකම විතරයි, බඩපැත්ත විතරයි. නමුත් දකින්න එතන නෙමෙයි ජීවිතේ වැඩි දුක වැඩි බර තියෙන්නේ කියන එක. අන්න අර තැනයි. එතනයි ඉලක්කෙ ලියුත්තේ. ඒ නිසා ඒක ඉලක්ක කරගෙන කටයුතු කරන්න. සතිපට්ඨාන සූත්‍රය වගේ තැන වඩන හැටි ඉගෙනගෙන වඩන්න කියලා මතක් කරනවා. අදුද්දී දේශනාවිනුත් ආනාපාන සතිය වඩමින් දර්ශනා කරන හැටි මතක් කළා. මගේ දේශනා මේ ධර්ම මිතුරන් අතර ඔගලන්ට හඳුනගන්න දාගන්න බුලන් බොහෝ සෙයින් භාවනා ගැන කියපු දේවල් ඇති. තව කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා ගියා ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේලාගේ අහගෙන මේ දර්ශන ඉලක්ක කරගෙන යන ප්‍රතිපදාව පැහැදිලි කරගන්න කියන එක මතක් කරනවා. ඒ නිසා මේ වෙලාවේදී මම භාවනා කරන හැටි කියලා දෙන්න කාලය ගන්නෙ නැහැ. මම ඕන වඳුන් වෙති ආයුතු නිසා අදට මගේ දේශනාව නතර කරනවා, අවසන් කරනවා. ඉතින් හැම දිනාටම මේ දේශනාව මේ ජීවිතයේදීම තම තමන්ගේ නිවීම, තම තමන්ගේ මිදීම හදාගන්න හේතු පාරමිතාවක් නොවේවා කියලා. ඉතින් ඒ වගේම කල්පනා කරගන්න ඕනේ, අද දවසේදී මේ පින්වුතුන් බොහෝම ශ්‍රද්ධාවෙන් මේ ධර්ම ශ්‍රවණය කරලා බොහෝම වටිනා කුසල ධර්ම රාශියක් සිද්ධ කරගත්ත කල්පනා කරගන්න, මේ සියලු ආකාරයෙන් පහළ කරගත්ත ඔය සියලුම කුසල ධර්මයන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත්, ඒ වගේම මේ පින්වතුන්වත් ආරක්ෂා කරන්නා වූ ශාසන මාමක සම්මා දිට්ඨි සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසුර වඩා වර්ධනය කරගන්න දිව්‍යෝත්පත්න බෝධිකින් උතුම් වෙන සනසෙත්වා කියන අදහසින් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ සාරුකං ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධියන්තු සියොම් පදං. ඒ වගේම විශේෂයෙන්ම අද මේ දේශනාව මේ විදිහට පවත්වන්නට මුල් වුණා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ බෞද්ධ සංගමයේ නිලධාරී මහත්තුළුන්. එතෙන්දී අපි විශේෂයෙන් මතක් කළ යුතුයි, මම දන්නේ නැහැ අතුරන් නැති වුණත් අපේ ලලිත් කන්නංගර මහත්මා එතුමා මට කිසිපු විතක්ම කතා කළා. ඇත්තටම ඕගලන්ට මේ මොහොතේ මේ බණපදය අහන එකේ 100% පූර්ණම අයිතිය නේ, පූර්ණම කැපවීම තිබුණේ එතුමාගේ. එතුමා තමයි මාව මෙතෙන්ට එක්කගෙන එන්න මේ හැම අරදීම කටයුතු කළේ. මම හිතන්නේ එතුමට තමන්ගේ හැම කටයුත්තකටම එතුමගේ ජීවිතයේ බඳුමේ ඉඳලා ඔබතුමලා උදව් වෙලා ඇති, උදව් වෙලා තියෙනවා නෑ කියන එක නෙමෙයි. මොකද මාව සම්බන්ධ කරගත්තේ එතුමා. මට කතා කළානේ ස්වාමීන් වහන්සේ මේක කරලා දෙන්න මෙමය කියලා එක එක විදිහට කියලා. ඉතින් එතුමා බොහෝම කල්යාණ මිත්‍ර අදහසින් සම්බන්ධ කළා, මේ ධර්ම දේශනාව දේශනා කළා. එතුමා මේ දේශනාව කරන්නේ මෙබඳු සත්ක්‍රියාවන් ටිකක් හිතේ තබා ගන්න. නිතරම මේ බෞද්ධ සංගමේ කටයුතු සඳහා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළා අපවත් වී වදාළ අතිපූජ්‍ය දොඩංගුඩ අස්සජී ස්වාමීන් වහන්සේට, අපවත් වී වදාළා වූ අස්සජී ස්වාමීන් වහන්සේට උතුම් වූ නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින්ව ස්වාමීන් වහන්සේට මේ කුසල ධර්මයන් අනුමෝදන් කරනවා කියන පළවෙනි චේතනාවෙන් පින්ව ස්වාමීන් වහන්සේට ඒ සියලු කුසල ධර්මයන් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා පින්ව ස්වාමීන් වහන්ස ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වන සැනසෙත්වා කියලා පින්ව ස්වාමීන් වහන්ස. ඒ වගේම මේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවයේ නියුතු ඉඳලා මියපරලෝකීය සියලු මේ දක්වා මේ කාල වකවානදී මියපරලෝකීය සියලුම ටෙලිකොම් ආයතනයේ සියලු මාකාරී මියපරලෝකීය නිලධාරිනී මහත්මනියන් සිහිපත් කළ ඒ අයටත් පින් අනුමෝදන් කරනවා කියන බලාපොරොත්තුවක් තිබුණා. ඒ මියපරලෝකීය සියලු දෙනාවත් මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මීට සහසම්බන්ධ වෙච්ච සියලු දෙනාගේ මියපරලෝකීය ඥාතින්ට මේ පින් අනුමෝදන් කරනවා. ඒ පින් මියගේ ඥාතින් සියලු දෙනාම අනුමෝදන් වේලා දුකක සිටින දුකෙන් අත මිදී සබවත් භාවයට පත්වීම උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාර්ථකයි. ඒ වගේම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සමස්ත කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කරමි. ඒ ලලිකන්නංකර මහත්මා වගේ මෙතුමට නොඑක ආකාරයෙන්ම සත්භාවයෙන් උදව් උපකාර කරන මේ සියලුම නිලධාරි මහත්තුරු ඇතුළු ඒ සියලුම ටෙලිකොම් ආයතනයේ සමස්ත මණ්ඩලයටත්, ඒ වගේම මෙතෙන්ට පැමිණි සියලුම දෙනාටත් පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේවාශිර්වාදයෙන් තුන්රන් සුතනන්ත ගුණ බලයෙන් පුණ්‍ය ශක්තියගේ බලයෙන් මේ සෑම දිනාගේම මෙලොව ජීවිතවලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපල උපද්ද දුරු වේවා, කරණ කියන යහපත අදහස් සියල්ල සමුදු වේවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවේසනසී පැන්න වැඩවදාලා උතුම් වජරාමර නිර්වාණ සම්පත්‍ති සාක්ෂාත් කර ගැනීම සඳහා මේ කුසල ධර්මයේ සෑම දිනකට උතුම් නිවන් සම ආරමිතාවක් වේවා.